මේ යම් මෙහෙම සකහනම යමෙක් මිනිසියෙකු වී උපත ලැබීමට පෙර අද්භවෙහි කිසියම් කුසලයක් හේතු වන බව අසා ඇත්තෙමි. නමුත් මේ අද්භවෙහි ඒ කිසිවක් නොදැන මිත්‍යා දෘෂ්ටි අඳුරෙහි රැඳී ඉන්නේ ඇයි? කොතෙක් ඒ අය කරුණු පැහැදිලි කර දී සද්ධර්මයේ ළඟා කර ගැනීමට වෙරදරුවක් කිසිදු සසර පුරුද්දක් නැතිව ඔවුන් තවමත් අඳුරෙහි ඉඳිමින් තමන් මැවූ දෙවියන් වහන්සේ පසසති. මේ දරුණු උගුලෙන් වගේ ඥාතීන් මුදවා ගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. මේ පහදා දෙන ධර්මය අසන විටත් ඔවුන්ට එහි වටිනාකම නොදැනෙන්නේ ඇයි කියලා මේ ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් මේක කියන්න දෙයක් නැහැ. බැරි වෙලා හරි අපි හිතමු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේදී නිවන් දැක්ක උත්සමයේ. දැන් මේ ගෞතම බුද්ධ ශාසනය ගැන ආපු අපි එහෙම හම්බෙලා මගදී යහුවා නම් එහෙම යාළුව වෙලා හරි මිත්‍ර වෙලා හරි නෑදෑය වෙලා හරි ඉඳලා ඒක අනේ මුන්ට මෙච්චර මේ කියන ධර්මයේ තේරෙන්නේ නැත්තේ කියලා හිතන අපි දෙන පිළිතුර මොකක්ද? සප්සාරේ කොණාගම කාශ්‍යපාදී බුදුරජාණන් වහන්සේ නාමගේ කාලෙදිත් අපි එදා හිටපු රහතන් වහන්සේලා වෙලා හිටන් පිරිනමන පාපු උද්දමයන් වහන්සේලාට නෑදෑය ඉඳලා ඇති හිතවත් වෙලා ඉඳ ඇති අම්මා තාත්තා සහෝදර සහෝදරිය වෙලා ඉඳ ඇති. ඒ උන්වහන්සේලාත් එහෙම හිතුවනම් මෙච්චර කියනවා මේ හරක් වාගේ මුන් තවත් මේ සසලටම බැඳිලා හිටන් අරක පතනවා මේක පතනවා ලෝකෙ මියන්න හදනවා අනේ මුන්ට තේරෙන්නේ නැත්තේ මොකද කියලා අහුවන අපි මොකක්ද දෙන උත්තරේ? ඇයි අපිට තේරුන්නේ නැහැ? අවිද්‍යාවේ මහත අවිද්‍යාවේ බලවත් කමේ හැටි. ඒක අපි අනුන්ට දෙන පිළිතුරේ ඇයි කියලා කරන අපිටත් ඒ ප්‍රශ්නේ ඇයිද තියෙනවා දැනගන්න එක. එදා උන්වහන්සේලා අපිට කිව්වනම් ඇයි මුන්ට තවත් තේරෙන්නේ නැද්ද? මට නම් තේරුණා. මහා භයානක සසර ගමන. මේකේ භයානකත්වය කියනවා දැම්ම විදියලා මෙන්න ධර්මයේ තියෙනවා කියලා පැහැදිලිව තියෙනවා. කියා දෙනම් මුන් අහන්න නැතුව තවත් මොකද මේ කරන්නේ කියලා උන්වහන්සේලා හිතුවා නම් එහෙම එදා. අපි දුන්න පිළිතුර මොකද උන්වහන්සේලා? දැන් අපේ ප්‍රශ්නේ අපි ළඟ තිබිලා තියෙනවා. එහෙනම් ඒ ප්‍රශ්නේ තමයි අනික් අය ළඟ තියෙන්නේ. අපිට එදා තිබිච්ච ප්‍රශ්නේට පිළිතුර තමයි අනික් අයත් හදලා හම්බෙලා තියෙන්නේ. දැම්ම මිදිලා බෑ. ආසාවන් ඊට වඩා ලොකුයි. අපායන කවුද විශ්වාස කරන්නේ? ඔබියත් එකයි නොගියත් එකයි ඒවා දැන් පේන්නේ කාටද පේන්නේ? දැන් පේන්නේ ආසාවට. මම ආස්වාදයේ පළවෙනි කරන්නේ ඒක ඉන්නකල අපි එදා හිතුවේ නැද්ද? ඊට පස්සේ අපි අපාගත වෙලා නැද්ද? ධර්මය අවබෝධ වෙනකන් අපි අපායේ මිදිලා නැහැ. ඒ අවබෝධය ලැබුක් නැති කාලේ අපිට ওই ප්‍රශ්නේ ඇවිදලා නැද්ද? අපි ප්‍රතිද මහරහතන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේලාට එදා දුන්න පිළිතුර මොකද්ද? ඔබ වහන්සේලා මෙච්චර උතුම් ගුණෙන් මෙච්චර උත්කම ගුණෙන් ප්‍රඥා පහල කරගෙන මතුවෙලා අපිට දේශනා කරන ධර්මයේ අනේ ස්වාමීනි අපි පිළිගත්තේ නැහැ නේද? ඊට පස්සේ මම කී වතාවක් ඔබ වහන්සේලාගේ මේ ධර්මය අහලා නෑදෑය වෙලා ඉඳලා ඒක ගන්න නැතුව අපාගතවට ආවද? තමන්ට දවස් 15 නම් පේනවා තමන් හිටපු දැන්. ඊට ඉස්සෙල්ලා බුදුරෝ හමු වෙච්ච දැන්, රහතන් වහන්සේලා හමු වෙච්ච දැන්, බණ අහමු දැන් ගණන් ගන්න නැතුව සූට්ටු වගෙන ගණන් ගන්න නැතුව ගිය හැටි. අපිටම අපි ගැන බැලුවොත් පේන්න පටන් ගන්නවා. ඒක නොපෙනෙන නිසා අපි අහනවා මෙච්චර මේ වණ තියදී අයි මිනිස්සු පිළිගන්නේ නැත්තේ කියලා. අපි කරොත් මේක අපි දැනගත්තා නම් හරි. අනුගෙන් අහන්න ඉස්සෙල්. අපි පිළිගත්තා නම් ඒ කාලේ අපිත් අද මෙතන නැහැනේ. මේ අපිත් පිළි අරන් නැහැ නේද? ධර්මය අවබෝධ වෙනකන් කාටවත් ඔක වැටහෙන්නේ නැහැ. ඊට පස්සේ වැටුණාට පස්සේ ඇයි අනික් අයට පේන්නේ නැති කියලා වැටහෙන්නේ නැත්තේ? තමා විසින් ප්‍රත්‍යවේක්ෂා නොකරපු නිසා. එහෙනම් තමා ප්‍රත්‍යවේක්ෂා කළ බලන්න අත්තානා උපමං කත්වා. තමා උපමා කළාම බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒතකොට පේනවා අනුට වැටහෙන්නේ නැත්තේ ඇයි? ඒ කාලේ මට වැටහුනේ නැතුව වගේ තමයි අද ඉන්නේ උට වැටහෙන්නේ නැති කියලා අපිට උත්තරේ ඉන්නේ. වෙන මොකක් කියන්නේ? අද පඬිතු වෙලා මේ කතා කරන්න යන්න. අද රහතන් වහන්සේ නමක් ලෝකෙ බිහිලා ඉන්නවා. අනේ මුන්ට මෙච්චර කිනා තවත් ගිහිය වගේ අරක කර කර මේක කර කර ආස්වාදයන් පස්සේ යනවා නේ මුන්ට තේරෙන්නේ නැද කියලා අද උන්වහන්සේ අපෙන් ඇහුවා මොකද කියලා. ඔබ වහන්සේගේ අවබෝධය අපිට තමයි ලැබිලා නැහැ නේ කියන්නේ වෙන්නේ. ඒ උඹලා ගන්න පිළිතුර මොකද්ද ඇහුවේ? අපි අපි යන විමර්ශනය කරන්න මං ගන්න පිළිතුර අප්‍රමාදයේ කොච්චර දුරට වැඩි කරලා තියෙනවද? ප්‍රමාදයෙන් ලෝකේ වශයෙන් තව කොච්චර යනවද? අප්‍රමාදයෙන් දහමට නැඹුරු වෙච්ච එක දවසේ කොච්චරද? අපි යන දෙන්නේ කරන්නේ ඉසෙල්. ඒතොර තේරෙනවා අනුන්ට කියන්නේ ඉතලා මම මගේ වැඩේ කරගෙන අනුන්ටත් මං ආපු හැටියට ක්‍රමයේ කියා දෙනවා මිසක් ඕන් එහා දෙයක් කරන්න බෑ. මොනවා කරන්නද? මම එදා හිටියා වගේ තමයි අද ඊරෝග සත්‍ය අපි දුව පුතා ඉන්නේ. නෑ දෑයෝ ඉන්නේ. මමත් එදා හිටපු හැටියටම. කොහොම හරි මම ලොකු වාසනාවකට මේ දුක වටහා ගන්න ධර්මයේ අවබෝධයක් ලැබුණා. ලැබිච්ච නිසා මට මේක බරපතලකම තේරෙනවා. කවදා හරි ඔවුන්ටත් මේ ධර්මයේ අවබෝධය ලැබිච්චාද? ওই විදිහටම තේරෙයි. එදාට ඒගොල්ලෝ කියයි. අනේ මෙච්චර වටනා දහමතියදී ඇයි මේ අපේ උන් අනිත් පැත්ත යන්නේ කියලා උනුත් කියයි. මම අද කියනවා වාගේ. ওই ටික තේරුම් ගත්තට පස්සේ කම්පණිය නැති වෙනවා. වෙන කරන්න දෙයක් නැති බව දන්නවා. එතකොට තමා විසින්ම යා යුතු මඟක් දැනගන්නවා. අත්ත දීපා විහෙරත අත්තසරණ ආනන්ද සරණ කිව්ව ඕකනේ කියලා දැක ගන්න. තමාට දීපයක් වෙන්න ඕනේ. තමා දහම් දීපය තුළ සැරිසරන්න ඕනේ. දහමේ ආලෝකය තුළ ඉන්න ඕනේ. ඒ ආලෝකය නගා ගන්න මතු කර ගන්න ඕනේ. දහමේ ප්‍රදේශය යන සතර සතිපට්ඨානය තුළ දහම් දිවයින තුළ ජීවත් වෙන්න ඕනේ. ඒ ටික කරගන්න ගමන් කරගන්න කිටුට කරගෙන ඉන්න මෙන්න මෙහෙමයි කියා ටික දන්නවා නම් දන්න ටික කියා දෙන්න ඕනේ. ඔය ටික හා දෙයක් කම්පා වෙන දෙයක් නැහැ. මේ ඔය ටික තේරුම් ගැනීමයි තියෙන්නේ. අපි ඕක තේරුම් ගත්තේ නැත්නම් ඒකත් අපේ විචිත්තතාවය. මේකට හොඳ අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා දැනමක් වස්වාසන්න ගියා එක්තරා ආවාසයකට. ආවාසයක් හදාගෙන වස්වාසන ගමන් භික්ෂුන් වහන්සේලා ප්‍රතිපත්ති කරන එක භික්ෂුන් වහන්සේ නම හැ එළි වෙනකම් මොකද කරන්නේ? නිදා ගන්න හොඳ නැහැ, ප්‍රමාදයි. ධර්මයක් අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ බුදීලා හදියන්නේ නැහැ කියලා. සීතලට ගිනි ගොඩක් ගහගෙන. ගිනි දැක් තවා එළි වෙනකම් ඇහැරලා ඉන්න. කර්මස්ථානයක් වලින් හිතාගත්ත ගමන් මොකද මතුවෙන්නේ? එක්කෙනෙක් හොඳට බුදි. අනික හාමුදුරුවෝ. ඕ කර්මස්ථාන වලින් හැටි වෙනානේ ප්‍රමාද වෙන්නේ. කියන්නම්ක බුදුරණන් හදේ කර්මස්ථාන වලු පැටි ගිහිලවා. තෝමාසි උරෙච්චාට එදාම මම කතා කරනවා. දැන් කිව්වට තේරෙන්නේ නැහැ. බුදුරණන් වහන්සේ ඉදිරියේදී උන්වහන්සේගේ හැටි මම කියා දෙනවා කියන එක ඕක හිත හිතා ඉන්න. ගිනි දැප තමා කර කර හිටිය ඕක. අනික හවුල ගිනි දැපෙන්නේ බුදින්නාලු බුදියා ගත්තා. ඒ සතවෙල්ලාට සතබුණා. කර්මස්ථානවලට කර්මස්ථාන වලා ගත්තා. උන්වහන්සේ අරවල තකන්නේ නැහැ අර බුදුලයා කියන කේමක් ගැන. ඔහොම ඉඳලා ගිහිලා ඉතන වස්තු මාසේ අවසාන ලා වස්පාවාරණය කරලා බුදුරයන් වහන්සේට අසු කියා හිටිනවා. කොහොමද වහන? හොඳින් හිටියද? බුදුරයන් වහන්සේ බොහොම අහනවා ඉදින් කරපු කලේ ඉදින්. සාමීනි මම නම් මෙහෙමයි වස්තු මාසේ ගත කළේ. සෑ නිදාගත්ත නම් බොහොම මාත්‍රය. සීතල වෙලාවට ගිනි ගොඩක් ගහලා තියාගෙන මම විදර්ශනා වටනවා. ඉතින් සාමීනි මම මේ කියන්න මම හිටියේ. මාත්‍යකේද වනික හාමුදුරුවෝ හොඳට බුදියා ගත්තා. මං වාගේ මහන්සි වුණේ නැහැ. මොඩියා ගිනි දැප් තමයි හිටියා පඬිතියා වැඩේ කරගත්තා කියලා. ඊට පස්සේ තේරුණේ සමන්ද වෙච්ච එක. මොඩියා එළියට ගා ගිනි දැප් තමයි හිටියා. ඥානවන්තයා නිදහසේ සාම කටයුතු කරගෙන හරි හත් වෙලවත් වෙලා. උඹ මොකද කරගන්නේ? උඹේ අලුපාඩු උඹට තේරුන්නේ නැහැ. උඹ අනික් අගේ වගේ කීයේ දෝෂයේ වෙවි කියලා. අනික් නා තවංගේ වැඩේ කරන්නේ ඉදා ගන්න මිලා ගත පහසුවෙම සුවසේ පහසුවෙම ධර්ම අවබෝධයක් කරගත්තා. උඹ අනික් අකරු කැරි කීයේ විවේචනය කරලා ඉත හිතා උඹේ මනස දෝෂේ වෙනවා බදන්නේ. උඹට ඵලයක් ලැබෙන්නේ නැති වෙන ලෝකයි. හොඳ උදාහරණ කතා. ඉත අපි දැනගන්න ඕනේ අනිකා ගැන හිතලා දෝෂේ හිතා කැටි වුණොත් අනේ මුංගේ හැටි අනේ මුංගේ කොරගන්නේ නැහැ. අපිට නම් තේරුණාද? ඔතන ක්‍රියාත්මක වෙනවා එක්තරා දුෂේ වෙන මානසිකත්වයක්. ඒ මානසිකත්වය අපිට පාඩුවා. ඒ නිසා තමන් තමන්ගේ වැඩේ කරගන්න ඕනේ. අනුන්ගේ වැඩේ කරගන්න අත දෙන්න ඕනේ. සුදුසුව සුදුසු ටික කරගන්න. නුසුදුසු අයට අගමැතියට මම මොනවා කරන්නේ? වගේ හිතේ දාලා අරවිල මට වැඩක් නැහැ. එහෙම කරගත්තොත් අපි අප්‍රමාදී එතම සිද්ධ වෙන්නේ. එහෙම නැහැ අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? අනුන් නිසා අනුන් ගැන හිතේ දා ප්‍රමාද වෙන්නේ. අපි දන්නේ නැහැ ප්‍රමාදයක් බව. යම් මත්තමක අවබෝධයක් ලැබුණා එන් එහාට ඉක්මවාගෙන යන්න බැරි වෙනවා. නිසා අපිට කරන්න තියෙන හැදියක් තියෙනවා. එන් එහා කරන්න බැරි හැදියක් තියෙනවා. බැරි හැදියක් වෙනේ රතවීම අපිට පාඩුවක් මෙහක් වෙන එකක්. කරලා දෙන්න පුළුවන් හරිය නොකර ඉදීම ලෝකයට කරන පාඩුවක්. ඒකත් හොඳ නෑ. දැන් ලෝකයට යමක් කරලා දෙන්න පුළුවන්ද? ධර්මයේ හැදීට සුදුසු තැනි දේශනා කරන්න පුළුවන්. ඒක පිළිගත්තා හෝ නොපිළිගත්තා ඔවුන්ගේ වැඩ. ඒ මතේ රටවිල යන්නේ නැතුව මයින් කෙරෙහි තේ උපරිම හරියට ඔච්චරයි. දැන් ඉතින් මගේ වැඩේ මම බලා ගන්නවා කියන තමන්ගේ වැඩේ කරගන්න බලාපොරොත්තු වෙන්න. එතකොට ලෝකේට යහපත කරගෙන තමත් යහපත කරගත්තා වෙනවා. ඒ නැතුව රෑ දවල් දෙකේ ඕපහිත ඉඳ ගියොත් එහෙම අනිකට මෙච්චර නෑ දෑ ඇයින්ට හිතවත් උන දූ දරුවන්ට මේක කියනවා අහන්නෑනේ කිය කී ඉඳ ගියොත්. අපි හරි කියා හිතාගෙන ඉන්නවා මිසක් අපි හරි නෑ. අපිට ප්‍රමාදයි. මාර්ගය අපේ මාර්ගය වැහෙනවා. තමන්ගේ මාර්ගය වහගන්න එපා. අනික් අයර මගපාදා දීමට ධර්මයේ විද්‍යාමාන නම් ඒ අයගේ ඥාන මට්ටමට ඒ අයගේ සුසු කාලෙ ඒ ටික ලැබෙයි. ඒක ඒ අය කරගන්න දේක් අපි එක දඟලන්න යන්නේ හොඳ නැහැ සීමා ඉක්මවල. ඔබ දකින්න ඕනේ. අවවාදීත වල ආදර්ශය උතු. අවවාද කිරීම වල 10ක් ඔහුගේ චරිතයේ ඔහුගේ ක්‍රියාවලිය අන්‍යයන්ට ආදර්ශයක් වෙලා ඉතින් මගෙද පැමිණීමට හේතු වේ. කියනකට වැඩි සමාවිතින් හරි මගේ අනේක විශාල උපනිශ්‍රියක් වෙනවා නෑදෑයන්ට හිතවතුන්ට හරි අනික් අයට මාර්ගයට පැමිණෙන. ඒකයි කරන්න ඕනේ. ඉතින් වැඩිම යහපත සිද්ධ වෙන නම් තරාම තමන්ගේ කටයුතු කරන්න ඕනේ. එක්තරා අවස්ථාවක රොඩි කියන මිනිස්සු කුලේ කට්ටිය. ඒ මිනිස්සු මොකද කරන්නේ? විවිධාකාර සර්කස් වෙන්න අද සර්කස් වෙන්න කණ්ඩායම් වාරි. මිනිසුන්ට ඔයගේ දේවල් නොයේ විද්‍යාපෙන්න හල්ලි එකතු කර ගන්නවා මිනිසුන්ගේ. ඒ පිරිසක හිටියා ගුරුවරයෙකුයි ගෝලෙයෙකුයි. ওই දිනාගේ ක්‍රමයක් තිබුණා. එකෙනෙක් අරගන්නවා උණ ගහ. උස උණලීය. උණලීය අතෙන් අල්ලගෙන හිර කරලා අල්ල ගන්න. එයාගේ කරත් නැගලා හිටන් ගෝලයා මොකද කරන්නේ? අර උණලීය දිගේ නැගලා උණලීය උඩට ගිහලා උඩ කරණම් ගහනවා. මිනිසු මේ මහා පුදුම සිද්ධියක් නේ කියලා දැකලා සතුටු වෙවි සල්ලි දෙනවා. මෙහෙම දෙන වෙලාවේ මේ සෙනග ඉදිරියේදී කරන හැටි ගුරුවරයා ගෝලයාට අවවාදයක් දුන්නා. මම ඔබ ආරක්ෂා කරන්න. ඔබ මාව ආරක්ෂා කරන විදිහට කරණම් ගන්න. අපි දෙන්නම ජයගමු. මුදලකුත් ලබා ගමු. ගුරුවරයා ගෝලයාට එහම අවවාදයක් දුන්නා. ගෝලිය අවවාදයක් දෙනවා. ඒ ක්‍රමේ නෙමෙයි හරි. ඔබ ඔබේ කොටස බලා ගන්න. මම මගේ කොටස බලා ගන්න. ඒතර අපි දෙන්නම ජයග්‍රහණය කරනවා. මහන්නේ අර ගෝලයා කිව්ව කතාව හරි. අර ගුරුවරයා අනුන් රකින්ද ගියා. අනුන්ට තමන් රකින්ද කිව්වා. දැන් මේක රැකෙන මාර්ගයක් නෙමෙයි. එහෙනම් අනුන් රැකීම වෙන්නේ කොහොමද? තමා රැකීමයි. තමාරයක්ුණාම අනුන් සතුනා වෙනවා. එහෙනම් ලෝකයාට මෙත් වන්දන කැමති කෙනා තමන් සතර සතිපට්ඨානෙ ඉන්න. තමන් සතර සතිපට්ඨානෙ වැඩිවීමෙන් ලෝකයාට සම්පූර්ණ ලැබෙනවා. ලෝකයා හක්වන්න යනවා තමන් හැකින් නැති. තමන් අනුන් සකින්ද ගියොත් අනුලව තමන් හක්වන්න බැරිවොත් ඔය දෙකම හරියන්නේ. එහෙනම් නිවන් දකින්න මාර්ගය හොයාගන්න අනේ මට බුදුහාමුදුරුවෝ පිළිසරණ වෙයි. රාහතන් වහන්සේලාගේ ආශිර්වාදය පිළිසරණ වෙයි. කොහොම කිය කිය අපි එදෙනෙ ඉඳ ගියොත් එහම අපි වැඩේ කරගන්නේ නැතුව අන්තු තමන් හකින්ද කියන තමන් අනුන් හකින්ද යන මම අනික් අය රැකලා දින්න අනික් අය කොහොම හරි ගොඩ ගන්න අන්න ඒක තමයි හරි වැරදි ක්‍රමය. ඔගේ හරි ක්‍රමය මොකද්ද? අනුන් හකින්ද අනුන් බලා ගන්න ඕනේ, තමන් හකින්ද තමන් බලා ගන්න ඕනේ. තමන් හකින් එක බලාගෙන කඩේට ගලොත් ඒකමයි අනුන් හකින් වෙන්නේ. නනුන්ට මෙත්වරණ කෙනා සමාත මෙත්වලා ගන්න. සමාත යහපත කරගන්න. මෙත්වරණවා කියන්නේ මට මේක වැජමෙ ඉන්න ලැබේවා කියන එක නෙමෙයි. අප්‍රමාදව නිවන් සඳහා තමන් කටයුතු කර ගැනීමක් කියන්නේ. මේක පළවෙනි බිඳුව. ඒ තමයි තමන් හැකියි. ඒක තමාගේ සීල ගුණය, සමාධි ගුණය, ප්‍රඥා ගුණය තමා තුළ ක්‍රියාත්මක වෙන ලෝකයට වේනවා. ඒ ආදර්ශයේ ලෝකයට අවවාදී කරලා බලවත් වෙනවා. ඒ අනුගමනය කිරීමෙන් විශාල පිරිසක් මිදෙනවා. අන්න තමන්ගෙන් අනුන්ට හැකෙන හැටි. අනුන්ට යහපත කරන්න ඕන නම් තමන් හැකෙන්න කිව්වා. තමාගේ හැකියාවම අනුන්ට මහා යහපතක් වෙනවා. ඒක තමයි ප්‍රධාන ක්‍රම. මේ තමා හැකෙනකොට ලෝකානුකම්පාව කියන එකත් නෙමෙයි කියන්නේ. ලෝකානුකම්පාවෙන් තමා හැකෙනකොට තමා ප්‍රාණඝාත නොකරනකොට, සත් හිංසා නොකරනකොට ලෝකයාට මෙත් වැඩීම ලැබෙනවා. තමා අව්‍යාපාදෝ අවිහිංසාවෙන් නික්ඛමයෙන් කටයුතු කරමින් ලෝකයට ආශිර්වාද පතනකොට තමායි කොටස ගෙදෙන. අන්තත්‍යගේ ආශිර්වාදේ ලැබෙන. තමා හොරමර වංචා නොකර දැහැමින් සාමී ලද්දෙන් සතුට වෙලා හටිතු කරනකොට තමාගේ රැකීම සිද්ධ වෙනවා. ඒ නිසාම අනුරුති වෙන බාධක කරදර දුරු වෙලා ඒ එබඳු අය ඉන්න සමාජයක අනික් අයට කරදරයක් කියාගෙන නැතුව හොඳින් ජීවත් වීමට හැකියාව ලැබෙනවා. තමා කාම විත්‍යාචාරයෙන් දුරු වෙලා දැහැමින් සාමී ජීවත් වෙනකොට අන්‍ය රෝගයන් දිවි බාධකයක් කරදරයක් තමන්ගේ සිද්ධ වෙන්න තියෙන්නේ අනුකේ හපත සිද්ධ වෙනවා. තමන් බොරුවෙන් අනුන් රවටන්නේ නැතුව යහපතම සත්‍ය වෙන ප්‍රකාශ කරනවා. අනුන් කැවටෙන්නේ නැතුව අනුන්ට යහපත සිද්ධ වෙනවා. තමන් කේලමෙන් අන්‍යයන් බෙදවල් නැතුව තමා හැකෙනවා. අන්‍යයන්ට ભેද බින්න වීමක් නැතුව අන්‍යව රැකෙනවා. තමා පරුස බවට පත් වෙන්නේ නැතුව කටයුතු කරනවා නම් අනුන්ට සාමයේ තමා තුළින් පැතිරෙනවා. තමා ප්‍රලාපයට පත් වෙන්නේ නැතුව කටයුතු කරනවා නම් අන්‍යව මුලාවට පත් වෙන වැඩ පිළා තමා නිසා ලෝකෙට ගොඩ නැගෙන්නේ නැහැ. තමා අලෝභීව කටයුතු කරනවා නම් ලෝකයේත් ඒක ආදර්ශයට ගන්න තැන මගේ දෙනා ලෝකයේත් ඉවෙන්නා වූ දේවල් වල පාඩුවක් වෙන්නේ නැහැ. තමා ආදේශ මාසයෙන් කටයුතු කරනවා නම් ලෝකයට සාන්තියක් ඇති වෙනවා. තමාද අයහපතගෙන තමා ප්‍රදාන කරගෙන ලෝකෙට යහපතක් ඇති වෙනවා. තමා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කටයුතු කරනවා නම් ලෝකයාට සම්මා දිට්ඨික ගුණය පැතිරෙනවා. ඒකෙන් ලෝකයට යහපතක් වෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් අවැඩ වෙන්නේ නැහැ. එහෙනම් තමා හැගෙනකොට ලෝකයට මිත්‍යදින්න කොහොමයි කියලා ඔය විස්තරේ තේරුම් ගන්න ඕන විදිහට. එහෙනම් මෙතනින් අපි හැම එකක්ම දකින්න ඕනේ තමා පිළිබඳව. තමා හැගෙනකොට ලෝකයට කියන්නේ යහපත ලැබෙන්නේ එහෙමයි. අපි ඒක පැත්තකින් තියා හිටන් ලෝකයා සතු මරනවා. අනේ මෙහෙම කාලකන්ණි ටික. ලෝකයා හොරකම් කරනවා. අසත්පුරුෂයන්ගේ හැටි. ඔහොම කීකේ ලෝකයා කෙරෙහි මේ හිතන්න පටන් ගත්තා. අපි නොදැනුවත්ව දළුසේ වෙනවා අපි අභ්‍යන්ත. ඉතින් අපි දකින්න ඕනේ තමා හැදෙන. තමා හැදෙන ලෝකේ හැදෙන ක්‍රම රටාවක් තියෙනවා. ඒක බුදුරන් වහන්සේ අනුමත කළා අනුන්ගේ ක්‍රම රටාව. ඉතින් අනුන්ට මෙත්වරන්න කෙනෙක් අනුන්ට යහපත කරන කෙනෙක් තමා සතර සතිපට්ඨානෙ ජීවත් වෙන්න. එතකොට තමා හැකීමක් සිද්ධ වෙනවා. තමන්ගෙන් අනුන්ට යහපත සිද්ධ වෙනවා. ඔබ තමයි තේරුම් ගන්න ඕනේ. මේ සියලු සත්‍ය නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා කියලා අපි කියනකොට අපි තුලයි ඇති වෙන්නේ සාන්ති. අපි තුලයි ලෝක සත්‍යයක දුක කරදරයක් නොදෙන මානසිකත්වයේ උදා වෙන්නේ. එනිසා මේ ලෝක සත්‍යයට මේ වචනේ කියනකොට අපි තුල සුද්ධ වෙන බව දකින්න ඕනේ. අපි තුල සුද්ධ වෙන සාන්තිය ලෝකයට යහපත වූ සිද්ධ වෙනවා. දැන් ලෝකයට යමක් ලෝකයට අපි කරලා දෙන්න යනවා කියන්නේ අනුන් රහත් කරවන්න අපි බල අපේ වැඩේ වැත්තකදී. අනුන් මාර්ගයට ගන්න ඕනේ කියලා අපේ මාර්ගය වල මේක වැත්තකින් තියලා අනුන් ගන්න හදා ඉන්නේ. එහෙම කරන් දෙන එක තමයි තමන් අනුන් හදන්න යනවා කියන්නේ. තමන් හැදෙනකොට අනුන්ට ආදාසයක් වෙන නියම ක්‍රමයේ තමයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න කියලා පෙන්නේ. ඒක දකින්න ඕනේ විදියට.